සංසාර කතරින් නිතර වන කැමති ගුණ බරකාරුණික පින්වත්නි, දත් මේ පින්වත් හැම දෙනාම මේ පුණ්‍ය භූමියට එකතු වූ රැස්සුමේ ජීවිතයේ උදාරතර අරමුණ ඉටු කර ගැනීම සඳහා මං පිටක් පාදා විවෘත කර ගැනීමේ දාර අභිලාෂය තුළ වෙන්නට පුළුවන්. බෞද්ධ වූ අපි හැම දෙනාගෙම ඒ කායන නිරන්තර අපේක්ෂාව වහවහා ලබන නිවන විමුක්තිය. ඒ විමුක්තිය නිවන පිණිසයි අපි අපේ මේ හැම ව්‍යායාමයක්ම හැම උත්සාහයක්. එනිසා අද දවසෙත් ඒ අරමුණට සමීප වෙන්නට, යමක් අසා දැනගන්නට, මේ හැම දෙනාම මේ ස්ථානයට එකතු වුණේ. ඒ වගේම සසර ගමන සුවපත් කරන, සුරක්ෂිත කරන මහපින්කමක් සිද්ධ කරගැනීමේ අරමුණ මේකම පවතිනවා. ඒ වගේම මතු බුදුවන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දෙවියන්ට, අපේ මිය පරලෝකයේ ඥාතිතයිසීන්ට පුණ්‍යානුමෝදනා කරන්න, සුජීවත්ව වාසය කරන අපේ ගුරු දෙමාපියන්ට, දෝදරුවන්ට, අවුල්වල හැම දෙනාට ආශිර්වාද කරන්න මේ පින්කමේ ආරම්භ කරගන්නට පුළුවන්. අද පවත්වන ධර්ම දේශනාවට ආරම්භය තිබුවේ අපි පෙරේද දවසේ බදාදා. ඒ බදාදා ධර්ම දේශනාව ශ්‍රවණය කරගන්නට ලැබුණා නම් තමයි එතනින් සම්බන්ධ වෙන මේ ධර්ම දේශනාව වඩා තරුතවත් බව දැනෙන්න තිබුණේ. එනිසා අද පවත්වන ධර්ම දේශනාවට ආරම්භය වෙච්ච පෙරේද දවසේ සිදු වුණු ධර්ම දේශනාව ටිකක් ශ්‍රවණය කරගත්තොත් බොහොම ප්‍රයෝජනවත් වේවි. වැඩි වීර්යයක්, උත්සාහයක්, අධිෂ්ඨානයක් පදවාගෙන මේ දහම් මගට පිවිසෙන්න ඒ උපකාරයක් වේවි. එනිසා එදා අපි සිහිපත් කළා මේ සසර ගමනේ අපට අහිමි වෙච්ච අහිමි වී ගිය අවස්ථාවන් පිළිබඳව. මේ ජීවිතය අෂ්ටදුෂ්ටක්ෂණ වලින් මිදිලා නවවෙනි සෙන සම්පත්තිය ඇතිව ලබාගත් වාසනාවන්ත මිනිසාත්ම භාවයක්. පෙර ලෝතුරා බුදුවරු ලෝ පහළ වෙලා ධර්මයේ නැමති දඬුවට පහන් දල් වෙලා ලෝවාලෝකමත් කළා. එබඳු වාරවල අපේ සතරාරූපී බඹතලවල ඉපදිලා ඉන්නට ඇති. එහෙම නැත්තම් අසඤ්ඤ තලයේ ඉපදිලා ඉන්නට ඇති. එහෙම නැත්තම් නිරයේ ඉපදිලා ඉන්නට ඇති. එහෙමත් නැත්තම් ප්‍රේතනිකායේ ඉපදිලා ඉන්නට ඇති. එහෙමත් නැත්තම් තිරිසං ආත්ම භාවයේ ඉපදිලා ඉන්නට ඇති. එහෙමත් නැති වුණා නම් අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා බුදුරුව දකින්නට බැරුව බුදුබණ පදයක් අහගන්නට බැරුව ඇහුණත් ඒකේ අරුතක් වටහා ගන්න බැරි මන්ද බුද්ධික භාවයක වසින්නට ඇති. එහෙමත් නැති වුණා නම් මිසදුටු කුලයක ඉපදිලා බුදුහාමුදුරුවන්ගේ අගුණ කිය කියා ධර්මයේ අගුණ කීපියා ප්‍රමාදී වෙන්නට ඇති. යමක්මක් තේරුම් ගන්න පුළුවන් හැකියාව ඇතිව උපදින වාරවල ලෝකේ සද්ධර්මයක් තිබුණේ නැහැ. මෙහෙම අවස්ථාවක්ම මගහැරිලා දැන් අපි ඉපදිලා ඉන්නේ අසඤ්ඤ තලයේ නෙමෙයි. කන් නැති බණහන්න බැරි අරූපී බඹතලවල නෙමෙයි. බුදුවරු ලෝ පහළ වුණත් දැක ගන්න බැරි බණ පදයක් අහ ගන්න බැරි සතර අපායෙ නෙමෙයි. හංගරේ කල වෙලා මන්ද බුද්ධික වෙලා ඉපදිලා නැහැ. මිසදුටු වෙලා ඉපදිලා නැහැ. අබුද්ධෝත්පාද කාලයකත් නෙමෙයි අපි ඉපදිලා ඉන්නේ. බුදු උපතක් ඇති සද්ධර්මී පහස ලබන්න පුළුවන් සත්පුරුෂාත්ම භාවයක. එවන් ආත්ම භාවයක් ලදාපි මේ වෙලාවෙදි මේ ලැබිච්ච ලාභය අතහරිනවන. එදා අතහැරුණේ මේ මිනිසාත්ම භාවයක් නොලද නිසා. අද ඒ සියල්ලෙන් මිදිලා ලෝතුරා දහම ලෝතුරා ශාසනය ලෝතුරා ධර්මය අතට ලැබිලා තියෙද්දිත් අතහරිනවා නම් ඒක අවාසනාවන්ත බව අපි එදා කතා කළේ. ඒ අවාසනාවන්ත බවින් මිදිලා අපි සත්පුරුෂ උතුම් මිනිසාත්ම භාවය බුදු උපතක් ඇති කාලෙක බුදු සසුන පවතින වෙලාවක සත්පුරුෂය සුරෙන් සද්ධර්මය ශ්‍රවණය කරගන්න පුළුවන් වෙලාවක ලැබිච්ච මිනිසාත්ම භාවයක්. ඒ නිසා අති දුර්ලභ බොහොම වටින මිනිසාත්ම භාවයක් අපට ලැබිලා තියෙනවා. අපි සතරාපාය ආදී තැන්වලින් මිදිලා මේ මිනිස් ලෝකට ආවත් අපේ මනස නැවත වතාවක් හැරිලා නැමිලා බර වෙලා තියෙන්නේ සතර අපාය දිසාවටයි කියලා අපි එදා පැහැදිලි කරලා දුන්නා. අපට ලැබෙන අරමුණු රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම මේ සලායතනයට ලැබෙන අරමුණු ඉදිරියේ අපි උපදවන්නේ කැමැත්ත හෝ අකමැත්ත. කැමැත්ත ඇති තැන බොහෝ විට ලෝභ සිත යෙදිලා යම් තැනක දේ අකමැත්ත ඇද්ද එතන පටිගය යෙදිලා ලෝභයේ ද්වේෂයේ යම් තැනක යෙදෙනවා නම් ඒ අරමුණේ ඇතිතතු නොදන්නා මෝහය නිසාම. එනිසා අපි දැනගත්තත් නොදැනගත්තත් අපි දකින අහන දැනෙන දැනගන්න හැම අරමුණක් තුළම සිහි නෝනින් නොසිටියෝ උපදින්නේ ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අපිව නිවනට රැගෙන යන ධර්මියෝ නෝ. බබලෝට දෙව්ලෝට මිනිස් ලෝට ගෙනියන ධර්මියෝ නෝ. ඔබවත් මාවත් සතර අපායට රැගෙන යන ධර්මයි මේ හිතේ හැම මොහොතකම පහළ වෙන්නේ. එනිසා හැම මොහොතකම නිරන්තරවම නිරායාසයෙන් කඳු මුදුනේ හට ගන්න ගංගාව මහ සයුරට නිරායාසයෙන් ගලනවා වගේ උපතේ ඉඳලා මරණය දක්වා මේ චිත්ත ධාරාව ගලන්නේ සතර අපාය දිසාවටමයි. ඒ සතර අපාය දිසාවට නැවත වතාවක් අපිව රැගෙන යන මේ චිත්ත ධාරාව වෙනස් කරන්නයි, වෙනස් කරන මග ලෝකෙට කියා දෙන්නයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වුණේ. එනිසා දැන් අපිට ඒ වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ගලන ගඟ වෙනස් කරන්න. අපි දන්නවා ස්වභාවයෙන්ම මහ මුහුදට ගලන ගංගාවක ස්වභාවයේ දකින සත්පුරුෂ නුවණැති අය සැලසුම් සකස් කරලා වැඩපිළිවෙළවල් යොදලා ඒ ගංගාවල් හරස් කරලා එළ මාර්ග උමං මාර්ග හදලා ඈතට ඒ වතුර ගෙනහිල්ලා ජල විද්‍යුලිය නිපදවලා කෙත් වතු සරුසාර කරලා මිනිස් ප්‍රයෝජනය සඳහා යොදා ගන්න. අන්න ඒ වගේම අපටත් පුළුවන් මේ මිනිස් හිත අපායට ගලන හිත වෙනස් කරලා මිනිස් සැප, දෙව් සැප, බ්‍රහ්ම සම්පත් ඒක්ම වාගේ නිවන් සැප පිණිස මේ චිත්ත ධාරාව මෙහෙවන්න. අන්න ඒ සිත මෙහෙවන්නේ කොහොමද කියලා දැන ඉගෙන ගන්නයි අද ඉඳලා මේ ධර්ම දේශනා මාලාව අපි හැකි පමණ පුළුවන් තරමකින් යොදා ගන්න මහන්සි ගන්නවා. එනිසා එකිනෙකට සම්බන්ධ වෙන ධර්ම දේශනාවන් නිසා හැම ධර්ම දේශනාවක්ම නැවත නැවත හොඳින් ශ්‍රවණය කරලා තිබීම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. හදාපි ටිකක් හිතලා විමසලා බලමු. කොහේවත් තියෙන දෙයක් පිළිබඳව නෙමෙයි තමාගෙනම තමාගේ සිත පිළිබඳව. අපේ සිත මොන වගේ ස්වභාවයකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕන. බණ කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ ලෝකේ බාහිරේ ගැන සෙවීමක් නෙවෙයි තමා පිළිබඳව සෙවීමක්. එනිසා මේ ධර්ම ශ්‍රවණයේදී පුළුවන් තරම් තමන් වෙතටයි යොමු වෙන්න ඕන. තමන් දෙසට යොමු වෙලා තමන් දෙසම බලාගෙන මේ මාගෙන මගේ හිත ගැන නේද මේ කියවෙන්නේ කියලා වැටහීම නොවන ඇතුව මේ ධර්මයට සවන්පත් යොදන්න ඕන යොමන්න ඕන. පින්වතුනි අපේ හිත කෙලෙසෙන කිලුටු වෙන විවිධ හේතු තියෙනවා. හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. හිත පැහැපත් ආලෝකමත්. ඒ ආලෝකමත් ප්‍රභාස්වර හිත පිළිබඳවත් ලෝකෙ බොහෝ විට කතා කරන්නේ ළමා විය. හිත බොහෝම ප්‍රසන්නයි වයසින් වැඩෙන්න වැඩෙන්නයි ලැබෙන අරමුණු නිසා හිත කෙලෙසෙන්නේ කියලා. ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි. නමුත් හිත ප්‍රභාස්වරයි කියලා කියනකොට ඊට වඩා වෙන වර්තමානයේ තුල අපි අරුතක් වටහා ගන්න ඕන. සිතක් උපදිනකොට ඒ හිත උපදින පිළිවෙලක් තියෙනවා. ඒ සිත උපදින පිළිවෙලට කියනවා චිත්ත වීති කියලා. ඒ චිත්ත වීතියක මුල් අවධිය කර්ම ක්ලේශ කුසල් ලකුසල් වලින් යුක්ත නැහැ. මුල් සිත් පෙළ නිතරම විපාකයි. එනිසා ඒකේ අඳුරක් නැහැ, කෙලෙසයක් නැහැ, කිලුටක් නැහැ. එම චිත්ත වීතියකම ආරම්භය ප්‍රභාස්වරයි. පහපා අකුසලයෙන් ක්ලේශයෙන් තොරයි. ඒ උපන් චිත්ත වීතියක අග කෙළවරයි, ජවන් අවස්ථාවයි, කෙලසීම කිලුටු වීම තියෙන්නේ. අපි ඒ ගැන නෙමෙයි අද අපි කතා කරන්නේ. ඒ ප්‍රභාස්වර හිත කිලුටු කරන දේවල් වලට කියනවා කෙලස් කියලා. කෙලස් කියන වචනේ තේරුම එතකොට කෙලසන නිසා කෙලස් කියලා. මොකද්ද කෙලසන්නේ, කිලුටු කරන්නේ? සිතස. සිත කිලුටු කරන දෙයට කියනවා කෙලස්. මෙන්න මේ සිත කෙලසන, සිත කිලුටු කරන දේවල් හිතට ඇතුල් වෙන්න නොදී හිත ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ වගකීම. හැබැයි ඒ වගකීම හරියට ඉටු කරන්න බෑ. හිත කෙලසෙන්නේ කොහොමද කියලා, කිලුටු වෙන්නේ කොහොමද කියලා, කොතනින්ද කියලා දැනගෙන ගන්නේ නැතුව, හොයාගන්නේ නැතුව. එනිසා අපිට අකුසලයක්, අකුසල මූලයක් කියන මේ සියල්ලම දැනගන්න වෙනවා. ඊළඟට ඒ අකුසලයට ලැබෙන විපාක පිළිබඳව වැඩි වැඩියෙන් දැනගත්ත තරමට ඉතින් මිදෙන්න ලේසි. අපි ටිකක් අපේ අත්දැකීම් එක්ක එකතු කළොත් ඔබට දැනෙනවා, ඔබට පේනවා අරමුණු හිතට ලැබෙන දොරටු තියෙනවා. ඇස එක දොරටුවක්, කන තවත් දොරටුවක්, නාසය අනෙක් දොරටුවක්, අරමුණු ලැබෙන තවත් දොරටුවක් දිව, එවගේම කය, එවගේම මනස, ධම්මාරම්මන. මේ හිතට අරමුණු ඇතුළු වෙන දොරටු හයක් තියෙනවා. බාහිරයෙන් අරමුණු ගන්න දොරටු පහක් තියෙනවා. ඇතුළතින්ම අරමුණු එනෙහි කරන එක දොරටුවක් තියෙනවා. ඔක්කොම දොරටු හයයි. මෙන්න මේ දොරටු හයෙන් ඇතුල් වෙන අරමුණුත් එක්ක තමයි මේ හිතේ කෙලසීම කිලුටු වීම කියන එක වෙන්නේ. ඒක නිකම්ම වෙනවත් නෙමෙයි. ලෝකේ අරමුණු තිබුණට හිත කෙලසෙන්නේ. අරමුණට තනියෙන් සිත කෙලසන්න බැහැ. අරමුණ එක උපකාරක ධර්මයක් විතරයි සිතක් කෙලසන්නේ. ඒක බාහිරයි. ආධ්‍යාත්මයෙන් තමා තුළිනුත් මේකට එකතුවක් වෙනවා. අන්න ඒ එකතු වෙන ධර්මයත් එක්ක මේ දෙක එකතු වුණාමයි සිතේ කෙලසීම කිලුටු වීම තියෙන්නේ. අපි ගත්තොත් බාහිරයෙන් සුබ වශයෙන් දැක්ක ගත්ත අරමුණ ලස්සනයි කියලා හිතෙන රූපය. ඒකට අපි කියනවා සුබ නිමිත්ත කියලා. ඒ සුබ නිමිත්තක් තිබුණාට සිත සරාගී වෙන්නේ නැහැ. කෙලෙස් සහිත වෙන්නේ නැහැ. ඒ අරමුණ සුබ වශයෙන් මෙනෙහි කරනවා. ඒක අනුකරණ එක නෙමෙයි. තමන් විසින් කරන එක. අන්න බාහිරේ ලෝකයේ සුබ නිමිති තිබුණත් තමන් ඒක සුබ වශයෙන් මෙනෙහි කරන්නේ නැත්තම් හිත කෙලෙසෙන්නේ නැහැ. හිත කෙලෙසෙන්න, කිලුටු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් සුබ නිමිත්ත, අනික අයෝනිසෝ මනසිකාරය. තවත් නිමිත්තක් ගැන කියවෙනවා පටිඝ නිමිත්ත. අපි අකමැති අරමුණු බොහෝ විට අප්‍රිය අමනාප අරමුණ තිබුණට ඒකට අයෝනිසෝ මනසිකාරය එකතු නොකළොත් හිත කෙලෙසෙන්නේ නැහැ. පටිඝ නිමිත්තට අයෝනිසෝ මනසිකාරයත් එකතු වුණොත් ඔන්න හිත කෙලෙසෙනවා. ඒ නිසා හිතක් කෙලෙසෙන්න බාහිර හේතුවකුත් තියෙන්න පුළුවන්, ආධ්‍යාත්මික හේතුවකුත් තියෙන්න ඕන. මෙන්න මේ දෙකම එකතු වුණාම සිත කෙලෙසෙන්න, සිත කිලුටු වෙන්න පුළුවන්. දැන් අපි හොයන්නේ අපේ අත්දැකීම. ඔබට දැනෙනවද, ඔබට තේරෙනවද මේ හැට පේන අරමුණ, රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට ලැබෙන රස, කයට ලැබෙන පහස, සිතට හමු වෙන ධර්ම, මේ අරමුණුත් එක්ක ඔබේ හිතේ ඒ අරමුණු පිළිබඳව කැමති බව හෝ අකමැති බව උපදිනවා කියලා දැනෙනවා නම්, තේරෙනවා නම්, ඒ කැමැත්ත මත තවදුරටත් ඒ අරමුණ හිතන විමසන බවකුත් තියෙනවා නම්, අකමැත්ත මත ඒ අරමුණ ගැන යම් මනසිකාරයකින් යුක්ත වෙන බවක් තියෙනවා නම්, ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ලැබෙන අරමුණ ඉදිරියේ හැම මොහොතකම මගේ සිතට කුමක්ද වෙන්නේ. අන්න අර අපායට ගෙනියන, අපායට ඇදගෙන යන ධර්මතා ටික තමයි ඔය පහළ වෙන්නේ. දැන් ඔය ටික පහළ වෙනවා අපි දන්නේ නැහැ. හිතලා මහන්සි වෙලා උත්සාහයෙන් වීරයෙන් නෙමෙයි ඒ ටික උපදින්නේ. ඒක නිරායාසයි. අර කඳු මුදුනෙන් හටගන්න ගංගාව පහළට ගලන්න කාගේවත් උත්සාහයක්, වීරයක්, මහන්සියක් එළඹවීමක් ඕනේ නැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. අන්න ඒ වගේ තමයි අපේ හිතේ මෙන්න මේ අරමුණු ලැබුණොත් ස්වභාවිකවම උපදින්නේ කෙලෙස් ගතිය, කිලුටු ගතිය. දැන් ගඟක් අපි කැමති දිහාවට නිකන් හරවන්න බැහැ, නිකන් ගලන්නේ නැහැ. ඒක හරවන්න උත්සාහයෙන්, වීරයෙන්, මහන්සියෙන් ඒ දිශාවට යොමු කරන්න ඕන. ඒ වගේ මේ සිතේ කෙලෙසෙන්නේ නැතුව, පිළිපු වෙන්නේ නැතුව කුසල් සිත් කෙලෙසෙත් නිකන් උපදින්නේ නැහැ. ඒවා උපද්දවන්න. ඒ නිසා දැන් අපි මෙන්න මේ ස්වභාවය හොඳින් තේරුම් ගත්තා නම්, මගේ සිත නිරන්තරවම මේ ලැබෙන අරමුණු ඉදිරියේ මෙබඳු ස්වභාවයකට පත්වෙනව නේද? එතන තියෙන ලෝභ ද්වේෂ මෝහනම් මා ජීවත් වෙන වටපිටාව අනුතුරුදායකයි නේද? කල්ප ගානක් විඳලා 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 යාන්තමින් සතර අපායෙන් ගැලවිලාවේ කනකස් භවයේ සුදුරින් අහස දකින්නවා වගේ අහඹු දුර්ලභ අවස්ථාවක් උදා කරගන්න. එහෙම ආපු මගේ සිත නැවත වතාවක් ඒ පැත්තටම නම් ඇදගෙන යන්න හදන්නේ ආපහු අනතුර එන්න පුර සමීපේ නේද මේ ජීවිතයේ ගෙවෙන්නේ කියන අනතුර පිළිබඳව හොඳින් වටහා ගන්න. ඒ ටික හොඳට තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මෙතනින් ගැලවෙන්න, මෙතනින් මිදෙන්න, නිදහස් වෙන්න වැඩි වීරිය යෝධ බලයක් උපදින්නේ. ඒක උවමනාව උපදින්නේ නැහැ යනතුරු නොදන්නවා. එනිසා යනතුරු ගැන හොඳින් නැවත නැවත හිතන්න වටහා ගන්න ඕන. අන්න ඒ වීරියත් ඒ භයානක අනතුරත් තේරුම් ගත්තාම අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ හිතේ පැවැත්ම එහෙම් පිටින්ම වෙනස් කරන්න. කොහොමද වෙනස් කරන්නේ? අපි දන්නවා ගලන දීපහර අපිට වැලි ගොඩක්, මැටි ගොඩක්, පස් ගොඩක් ගහලා ඒක හරස් කරන්න පුළුවන්. ගල් අතුරලා වැලි ගොඩක් දාලා ඒක හරස් කරන්න පුළුවන්. ශක්තිමත් කොන්ක්‍රීට් වැම්මක් බැදලා ඒක හරස් කරන්න පුළුවන්. ඒ සඳහා තාවකාලික හා ස්ථාවර විවිධ ක්‍රම තියෙනවා. හැබැයි අපි දන්නවා සමහර වෙලාවට වැලි ගොඩකින්, පස් ගොඩකින් ගඟක් හරස් කළාට ඒක ස්ථිර වෙන්නේ නැහැ. වතුර ඇවිල්ලා 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 එතන පිරීලා පීඩනය වැඩි වුණා. ඒ පස් ගොඩ වැලි ගොඩ හොදගෙන දෙපස යූරු මහා අනතුරට පත් කරවමින්, ගගේ ඉඳා යනතුරට පත් කරවමින් වේගයෙන් ඒ ජලධාරාව එක වර්ගලා බහින්න පුළුවන්. ශක්තිමත් බැම්මක් බැඳා වුණා එක පුපුරා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගලන ගඟ නතර වුණේ නැහැ. තාවකාලිකව නතර වෙලා තියෙනවා. වතුර ඇවිල්ලා පිරීලා පිරීලා ජලධාරාව පීඩනය වැඩි වුණාම බැම්ම කැඩෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් බැම්මට උඩින් නැවත වතාවක් උතුරලා පෙර විදිහටම ගංගාව ගලන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි පින්වතුනි අපිත් මේ ජීවිතය තුළ මේ ගලන ගඟ වෙනස් කරන ක්‍රියාකාරකම් අපි දැන හෝ නොදැන යම් යම් අවස්ථාවල කරනවා. අපි බුදු ගුණයක් සිහි කරනවා කියන්නේ මොහොතකට හෝ මෛත්‍රී සිතක් පහළ කරගන්නවා කියන්නේ ශ්‍රද්ධා ගෞරවයෙන් බුදු ගුණ සිහි කරගත් අරමුණේ මලක් පහන පූජා කරනවා කියන්නේ ගුණ දෙන අවබෝධයෙන් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා කියන්නේ යම් භාවනා මානසිකාරයක යෙදෙනවා කියන්නේ කොහොමද? මෙන්න මේ ගලන ගඟ වෙනස් කරලා ඒ වෙලාවේදී අර හිත ලෝභ ද්වේෂ මෝහ කියන මේ ගති වලින් අපායට ගලාගෙන යන මේ ගති වෙනස් කරලා. හැබැයි අපි ඒ ක්‍රියාව යෙදෙනකන් විතරයි ඒ නතර වීම. අපි ඒ කුසල ක්‍රියාවෙන් නිදහස් වෙනකොට අතහැරෙනකොට නැවත වතාවක් ලැබෙන අරමුණු ඉදිරියේ අපේ හිත ලෝභ ද්වේෂ මෝහයට යනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය ටිකක් වැඩි ගැඹුරින් යටපත් කරන අවස්ථා තියෙනවා අපි ධ්‍යාන භාවනා වඩනකොට. තද ශක්තිමත් බැම්මක් බෙදලා ගඟක් හරස් කළා වගේ. ධ්‍යානයේදී ධ්‍යාන කියලා කියන්නේ කෙලෙස් දවලා. ධ්‍යාන හිතේ කෙලෙස් නෑ. මේ කෙලෙස් උපදින්නට හේතු වෙන මූලයේ විතරක් තියෙනවා. කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. අපි මේ ටික ඉගෙන ගන්න ඕන. අනුසය, පරියුත්ථාන, විතික්කම කියලා. විතික්කම කියලා කියන්නේ කෙලෙස් හිත අවදි වෙලා වර්ධනය වෙලා කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට නැගුණු වෙලාවට කියනවා විතික්කම අවස්ථාව කියලා. ඒ කායික වාචික ක්‍රියාවට එන්න කලින් ඒ කෙලෙස් වැඩෙන්නේ හිතේ අවදි වෙන්නේ හිතේ. ඒ අවදි වෙන ක්ලේශයට කියනවා පරිඋත්ථාන අවස්ථාව කියලා. අවදි වෙන්න කලින් සැඟව නිදිගත් අවස්ථාවට කියනවා අනුසේක. දැන් මේ පින්වතුන් බොහෝ ශ්‍රද්ධා ගෞරවයෙන් බණ අහනවා. දැන් ඔය ඇත්තන් හිතේ මේ වෙලාවේ ලෝභ ද්වේෂ ආදී අකුසල ගැති කිලිස් ගැතිනේ. හැබැයි හිතේ අවදි වෙලා නැහැ ශ්‍රද්ධාව, බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය හිතේ ඉපදিলা නිසා මේ වෙලාවේ කෙලෙස් පරිඋත්ථාන අවදි වෙලා නැහැ. කෙලෙස් අවදි නොවන නිසා කායව අසංවර භාවයක් නැහැ. බොහොම නිහඬයි. බොහොම සංවරයි. කෙලෙස් අවදි වෙච්ච ගමන්ම ඒ කය වචනේ අසංවරයි. දැන් අවදි නොවී තියෙන අපි ශ්‍රද්ධාසිත ගෞරවණීය සිත් කුසල් සිත් උපදවාගෙන යටපත් කරගෙන ඉන්නේ. හැබැයි මේ වෙලාවේ අපි ළඟ ලෝභ ද්වේෂ මොහ නැතුව නෙමෙයි. ලෝභ ද්වේෂ මොහය සැඟව තියෙන. අනුසය වශයෙන් තියෙන. කොහේද මේ අනුසය වශයෙන් තියෙන්නේ? මේ කෙලෙස් නසන්න පටන් ගන්න කෙනෙකුට කැමතිනම් මුලින්ම පටන් ගන්න මේ අනුසය සිඳීමේ. ඔබද අනුසය වශයෙන් තිබුණොත් තමයි අවදි වෙන්නේ. හරියට අවදි වෙලා වර්ධනය වුණොත් තමයි කාය වා ක්‍රියාවට අකුසල කර්ම පතවලට යන්නේ. එනිසා විතික්කම අවස්ථාවෙන් කෙලෙස් සංසිඳවන්න බෑ. පරියුට්ටාන හිතේ කෙලෙස් අවදි වෙනවා නම් අවදි වෙන කෙලෙස් යටපත් කරන ක්‍රමයක් උපායක් එතන නොයදුණු අවදි වෙන කෙලෙස් වර්ධනය වෙලා අපේ කය වචනාදී ద్వාරයන්ගෙන් සිද්ධ වෙන අකුසල කර්ම සිද්ධ වෙනවා. ඒ ద్వාර වලින් සිදුවෙන අකුසල ධර්ම නොවන්න නම් සිතේ අවදි වෙන කෙලෙස් අවදි වෙන්න නොදෙන්න ඕන. අවදි වුණත් අවදි වෙන කෙලෙස් නිවන්න ඕන. ඒක වැඩ පිළිවෙලක්. ඊළඟට අවදි වෙන කෙලෙස් හැමදාම අවදි වෙන වෙලාවට යටපත් කරන්න උත්සාහ කළා. මොනවා හරි උපායකින් බලයකින් කමටහනකින් ඒ යටපත් කරගෙන හිටියා. වීර්ය උත්සාහය සිහි නුවණ නැති වෙච්ච වෙලාවේ ආපහු කෙලෙස් අවදි වෙනවා. ඒ නිසා අවදි නොවන්න නම් පරියුත්ථාන සැඟවිලා තියෙන තැනින්ම කෙලෙස් ඉවත් කරන්න. එනිසා සැඟවිලා තියෙන්නේ කොහෙද කියලා හොයාගන්නත් ඕන. ඒ සැඟවුණු අවස්ථාව තමයි ක්ලේශේ ප්‍රයෝගා පිටත කරන සතර ඉරියව්. මේ සතර ඉරියව්ව තුළ තමයි මේ කෙලෙස් අනුසය සැඟවිලා තියෙන්නේ. ඔය එක ඉරියව්වක තියෙනවා තුන් වේදනාවක්. සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, අදුක්කම සුඛ වේදනාවකුත් තියෙනවා. දැන් ඔබ වාඩි වෙනකොට මේ සම්බුදු පූජාවට ධර්ම ශ්‍රවණයට ඔය ආසනේ වාඩි වෙනකොට කිසි අපහසුාවක් තිබුණේ නැහැ. පහසුවක් සුවයක් දෙනවා. හැබැයි ඒ පහසුව සුවය මේ වෙනකොට අහිමි වෙලා දැන් දැනෙන්නේ ටික ටික රත් වෙන බව, දුක්ඛ සහගත බව. මුලින් තිබිච්ච කැමැති ස්වභාවය දැන් අකමැති ස්වභාවය තියෙන ගැටෙන පටිගෙ එහාට මෙහාට හැරමින් වෙනස් කරමින් දැන් අමාරුවෙන් ගත කරන්නේ. දැන් එතකොට ආරම්භයේ තියලා තියෙන අපි කැමැති බව සැප වේදනාව. දැන් මේ වෙනකොට තියෙනවා මතුවෙගෙන එනවා දුක් වේදනාව අකමැති බව. මෙන්න මේ සැපතටත් දුකටත් සැප වේදනාවටත් දුක් වේදනාවටත් අතරක් තිබුණා. සැපද නොවු දුක්ද නොවු අවස්ථාවක් අපිට අප්‍රකටම අවස්ථාවක්. ධ්‍යාන ලබන රූපී අරූපී ධ්‍යාන වඩන සමාපත්ති වලට සමවදින ධ්‍යානලාභීන්ට පවා වටහා ගන්න අමාරු වෙන තැනක් මේ උපේක්ෂා වේදනාව අදුක්කම සුඛ බව. චතුර්ථ ධ්‍යානයේ ආදී ධ්‍යාන වලින් එහාට එනකොට සුඛස්සච පහන දුක්ඛස්සච පහන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානත් සොම්නස් දොම්නස් සැප වේදනා දුක් වේදනා සියල්ල නැති කරලා තියෙන උපේක්ෂා සහගත බවක් විතරයි. ඒ උපේක්ෂා සහගත භවයේ පත් වෙනකොට අර සියලු කෙලෙස් නැහැ. ලෝභ දේශ ආදී මූලික කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් හිත නිදිලා. හැබැයි ඉතුරු වෙලා තියෙන එක ඒ උපේක්ෂාවත් එක්ක අවිද්‍යාවන්සේ. අරූපී ධ්‍යාන දක්වා හිත වඩාගෙන ගියා. ඒ උපේක්ෂා සිතේ අවිද්‍යාවන්සේ ඇති නිසායි නැවත සසරට පහළට වැටෙන්නේ. ඒ ධ්‍යානලාභයෙන් පවා පිරිහිලා නැවත ත්‍රිසංපේතාසුර නිරය දක්වාම වැටෙනවා. කෙලෙස් නැහැ. හැබැයි සියලු කෙලෙස් උපදින්නට මූලය බීජය තියෙනවා අවිද්‍යාව. නොදන්නාකම. දැන් ඔබේ ඉරියව්වේ මුල සැප අග දුක මැද තියෙන සැපටත් නැති දුකටත් නැති අවස්ථාව. අපි න්‍යායාත්මකව කල්පනා කරලා බැලුවොත් සැප වේදනාව ටික 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 අඩු වෙගෙන යනවා. ඒ අඩු වෙලා අවසන් වෙච්ච තැනක් තියෙනවා. ඊළඟට දුක් වේදනාව එකපාරට දැනෙනවා නෙමෙයි ටික ටික පටන් ගන්නත්තේ. ඒකේ ආරම්භයක් තියෙනවා. සැප වේදනාවේ කෙලවරක් තියෙනවා. මේ දුක් වේදනාවේ ආරම්භයයි සැප වේදනාවේ අවසානයයි යම් මධ්‍ය ලක්ෂයක් තියෙනවා. අන්නේ අවස්ථාව සැපටත් නැති දුකටත් නැති අවස්ථාව. එතන තියෙනවා මෝහානුසය. අපි ගත කරන හැම ඉරියව්වකම මේ රාග ද්වේෂ මොහ ලෝභ ද්වේෂ මොහේ මූලය සියුම් සැඟවුණු අවස්ථාව තියෙනවා ඒ තුන් වේදනාවත් එක්ක. අපි ඉරියව්වක් ඇසුරු කරනවා කියලා කියන්නේ තුන් වේදනාව පරිහරණය කිරීම. මේ තුන් වේදනාව පිරිසිදු දැක්කොත් රහත් වෙන්න වෙන මඟක් නැහැ. රහත් වෙනවා කියලා කියන්නේ සියලු කෙලෙස් සින්ද. සියලු කෙලෙස් නැති වෙනවා, ක්ෂය වෙනවා. මේ තුන් වේදනාව පිරිසිදු. තුන් වේදනාව පිරිසිදු දකින්න පුළුවන් මේකම ඉරියව්ව තුළ. එතකොට මේ ඉරියව්ව තුළ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධේ ආශ්‍රව කෙලෙස් දුරු කරන චතුරාර්ය සත්‍ය අවබෝධයේ දක්වා පැහැදිලි දියුණු ධර්මයක් සැඟවිලා තියෙන හොයාගත්තොත් යන්තම් කෙලෙස් නෙමෙයි. එතකොට අනුසේ ධර්ම සිඳුනොත් අවදි වෙන්න කෙලෙසේකුත් නැහැ. අවදි වුණේ නැත්තම් කය වචන ක්‍රියාව සංවර වීමකුත් නැහැ. අන්න ස්වභාවික ගුණයට යනවා. වීරයක්, අධිෂ්ඨානයක්, මහන්සියක්, සමාදානයක්, ප්‍රාර්ථනාවක් නැතුව පවතින සීලයට කියනවා, සංවරයට කියනවා ස්වභාවික ගුණ කියලා. අන්න ඒ ස්වභාවික ගුණ වැඩෙන්නේ හිතේ කෙලෙස් අවදිනවා. හිතේ කෙලෙස් අවදි නොවන්නේ අනුසේ වශයෙන් සිඳ ගමපු නිසා. එනිසා අපට පුළුවන් මොන්නේ වේදනාව පිරිසිඳ දැකලා, ඉරියව්ව පිරිසිඳ දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අපි ඒ ගැන දෙන්න මේ වෙලාවේ ඒ ගැන විස්තර කරන්න අදහස් කරන්නේ නැහැ. හොඳයි, ඔන්නෝය ධර්මතාවය තේරුම් ගන්න බැරි වුණොත්, ඒ අනුසේ සිඳින වැඩ පිළිවෙලක් අපිට නොතිබුණොත්, ඉන් මෙහා පැත්තේ අරියුඨාන අවදි වෙන කෙලෙස්, අවදි වෙන වාරයේදී යටපත් කරන්න පුළුවන්. උප්පන්නං කාම විතක්ක, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං, උප්පන්නෝප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති, පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උප්පන්නෝප්පන්න අකුසලසිත යටපත් කරන්න, බැහැර කරන්න, විනාශ කරන්න පුළුවන්. අන්න ඒ වැඩපිළිවෙල තමයි අපි මේ විවිධ මට්ටමින් මේ ජීවිතවල අපි අනුගමනය කරන්නේ. මලක් පහනක් පූජා කරන තැන, බුදු ගුණයක් සිහි කරන මෙනෙහි කරන තැන, වන්දනාවක් කරන තැන, පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරන තැන, දානයක් සීලයක් රකින තැන, භාවනාවක ධ්‍යානයක යෙදෙන තැන, ඒ අෂ්ට සමාපatti උපදවා ගැනීම දක්වා මේ හැම තැනකම අපි කරන්නේ පරිඋත්ථාන. අවදි වෙන අවස්ථාව මඟ හරවලා තියෙනවා ඒ ලෞකික ධ්‍යාන මාර්ගය තුල, ලෞකික කුසල මාර්ගය තුල. එතකොට අර ගලන ගඟක් හරස් කරලා දැම්මක් බැඳවා ඒකේ කරන ක්‍රියාව අනුව අපි තේරුම් ගන්න ඕනේ මේ දැම්මේ ශක්තිමත් බව. කොච්චර ශක්තිමත් වුණත් ගඟ ඉහළින් වතුර පහළට ගලාගෙන බහිනවා නම් උල්පත් වලින් අතු ගංගා වලින් ඒකට එකතු වෙනවා නම් දැම්ම බැඳලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ මෙතනට ඇවිල්ලා වතුර පිරිලා වතුරේ ධාරිතාව වැඩි වුණොත්, පීඩනය වැඩි වුණොත් මේ දැම්ම ගලවගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් බැම්මට උඩින් වතුර ගලන්න පුළුවන්. අපි දන්නවා සමහර වෙලාවට සමහර කෙනෙක් මෙන්න මේ తాවකාලික බැම්ම හරි ශක්තිමත්ව බැඳගෙන සිත ආරක්ෂා කරගෙන ඉන්න උදවියේ ඉන්නවා. ඔබත් ඔබේ ජීවිත කාලය තුල සිදුවෙච්ච අත්දැකීම් සිහි කරලා බැලුවොත් යමක් හිතා ගන්න බැරි නෑ. මේ తాවකාලික බව හොඳයි, නමුත් ඒකේ පවා යම් අනතුරක් තියෙනවා. හිතන්න ඔබ සමහර වෙලාවට ඔබේ ජීවිත කාලය තුල ස්වාමීන් වහන්සේලා පිළිබඳව වෙන්න පුළුවන්, වෙනත් ගිහියන් එක් පිළිබඳව වෙන්න පුළුවන්. මෙන්න මේ කෙනානම් මහා පුදුම ගුණවන්තයෙක්. මෙයා ධ්‍යාන ලබල ඇති, මෙයා මාර්ගඵල ලබල ඇති, රහතන් වහන්සේ කෙනෙක් වගේ හරි සාන්තයි, හරි හොඳයි, හරි යහපත් සිල්වත් ගුණවත් කියලා ඔබ හිතාගත්ත හඳුනාගත්ත චරිත ලෝකෙ තිබුණා වුණ තරම්. ඇත්තටම රහතන් වහන්සේ නමක් කියලා හිතන තරමට ඒරියව ප්‍රසන්නයි, පැවැත්ම යහපත්. හැබැයි අපි ටිකක් කල්පනා කළොත් ඊට මෙහා මෑත කාලෙට වෙනකොට අපි එහෙම දැකපු චරිත නොසිතූ විදිහට වෙනස් වෙලා පිරිහිලා. මොකද්ද වෙලා තියෙන්නේ? බැම්ම හොඳට බැඳගෙන හිටියා. හැබැයි පීඩනේ වැඩි වෙච්ච වෙලාවේ බැම්ම කඩාගෙන ගියා. එහෙම බැම්ම කඩාගෙන යනකොට අර වෙනද ස්වභාවික ගැලෝ ගඟ වගේ නෙමෙයි. ස්වභාවිකව ගලාගෙන ගිය ගඟේ එච්චර සැඩපහරක් නැහැ. ලොකු අනතුරක් නැහැ. හැබැයි අර වතුර පිරිලා තියලා එක පාරට බැම්ම කඩාගෙන යනකොට ගඟේ උරු කඩාගෙන ගඟේ සත්තු සිල්පාව මිනිස්සු පවා මොහොතට ගසාගෙන ජනතරනේ සැඩ වේගවත් පහරක් එයි. දැන් බලන්න සමහර වෙලාවට අපි කල්පනා කරලා බැලුවොත් ඒබඳු චරිත වෙනස් වෙච්ච තැන අපේ සිත් කොච්චර දූෂිත වුණාද, අපේ හිත කොච්චර කලකිරුණාද. මෙහෙම අයත් මෙහෙම වෙනවා නම් ඉතින් කවර කතාවක්ද? හැම කෙනෙක් පිළිබඳව ශ්‍රද්ධාවක් උපදින්න තරම් හේතු කාරණා වෙලා අර දෙවිවරු කඩාගෙන විනාශ කරගෙන ගලාගෙන ගියා වගේ. ඒ නිසා මේ తాවකාලික බඳින බැමේ කැඩිලා යන්න පුළුවන්. මතක ඇති පෙර දවසක් මහරහතන් වහන්සේ නමක් සමග පුංචි සාමණේර නමක් රුවන්වැලි සෑය මහසෑයට ගියා මල් පූජා කරන්න. වන්දනා කරන අතරේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් මල් පූජා කරන්න ඕනද? එවැත්නි මල් තියෙනවා නම් කොච්චර වටිනවද? මහසෑයට මලක් පුදන්න. මොහොතක් රැඳෙන්න ස්වාමීන් කියලා මේ සාමණේර භික්ෂුව වහාම ධ්‍යානයට සමවැදිලා තෞතිසාවි පරසතු ගසින් මල් නෙලාගෙන මල් පෙරහන ගෙනල්ලා දුන්නා ගුරු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ තුන් මහල් පේසාවෙම මල් අතුර අතුර පූජා කරනවා. අර පුංචි පසොබ්බේ මල් අවසන් වෙන්නේ නැහැ. ගුරු හාමුදුරුවෝ කියනවා, එවැත්නි මල් ඉවර වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අනිත් පැත්ත හරවලා අනිත් පැත්ත හරවන් ගසන්න. එහෙම ගැසුවහම මල් අවසන්. ගුරු හාමුදුරුවෝ කල්පනා කරලා බැලුවා, මේ කුඩා නම අනාගතයේ කුමක් කරගනීවිද? මේ ධ්‍යාන මේ විදිහට භාවිතා කරන්න ගිහින් කුමක් කරගනීවිද? උන්වහන්සේට වැටහුණා වෙන විපත. උන්වහන්සේ අවවාදයක් කළා, එවත්නි පරිස්සමින්, මේවා එච්චර වටිනා තැන් නෙමෙයි, පිරිහෙන්න පුළුවන් තැන්. වැරදුනොත් සමහර වෙලාවට එහෙක් නොපෙනෙන, කාන්තාවකගේ සැමියා වෙන්න පුළුවන් ඔබට කියලා අවවාදයක් කළා. ඒ වගේම දවසක් උන්වහන්සේ අහසින් වඩින වෙලාවක පන් නෙලමින් මල් නෙලමින් ගී කියමින් සිටිය කාන්තාවක් තරුණියක් දැකලා ඒ හඬක් කනට වැටිලා ඒ රුවට ඒ හඬට වශී වෙලා අඬ දෙහාර පිළිගුණා. හැබැයිම කැඩුනා. විල්තරට පාත් වුණා. අර තරුණිය විවාහ කරගෙන පස්සේ කාලෙක තමන්ම ගැසූ පහරක් හේතුවෙන් අර තරුණියගේ හැත්තුවාල වුණා. අඳ වුණා. ගුරුවරයා ගුරුහාමුදුරුව කළ අවවාදය මතක් වෙලා නැවත උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා පැවිදි වෙලා මඟ අවබෝධ කරගත්තා. මෙන්න මේ වගේ ධ්‍යානලාභීන් පවා පිරිච්ච අවස්ථාතේ ජාතක පොත කියවපු කෙනෙකුට ඕන තරම් නිදර්ශන තියෙනවා බෝසත් චරිතය තුළ පවා. එතකොට අපි මෙන්න මේ පරිඋත්ථාන අවදි වෙන කෙලෙස් අවදි වෙන්න නොදී වෙනත් නිමිත්තකින් වෙනත් අරමුණකින් වෙනත් කමඨහනකින් යටපත් කරගෙන තදංග වික්ඛම්බන වශයෙන් තදංග කියන්නේ තාවකාලිකව අපි මලක් පහනක් පූජා කරන වෙලාව ගාථාවක් කියන වෙලාවේ පිළිතුරු සූත්‍රයක් කියන වෙලාවේ දානයක් සීලයක් ආදී පින්කම් කියදෙන වෙලාවේ පුංචිෝ බුදු ගුණයක් මෛත්‍රී ගුණයක් හිතන නගන වෙලාවේ තදංගතාවකාලිකව කෙලෙස් යටපත් වෙන ගඟ හරස් වෙන ධ්‍යානයේදී ඊට වඩා ටිකක් වික්ඛම්බන තදින් යටපත් කිරීමක් කරන එකතාවකාලික නෙමෙයි ඊට වඩා ටික ගැඹුරින් යටපත් කරන හැබැයි ස්ථාවරක් නෙමෙයි. ඒ ස්ථාවර නොවන නිසා තමයි බෝසත්තුරු පවා පිරිහෙන්නේ. අර ස්වාමීන් වහන්සේලා පවා අහසින් යන ගමන් පිරිහෙන්නේ. ඒ විතරක් නෙමෙයි සිද්ධාර්ථ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාමුද්දකාරාම පුත්ත තවුස්වරුන්ගේ මේ ධ්‍යාන සමාපatti උපදවාගෙන අතහැරලා ගියේ මොකද? මෙතන තියෙන්නේ වික්ඛම්බන සමුච්ඡේද සම්පූර්ණයෙන් නැති කිරීමක් නොවන නිසා. ආපහු කෙලෙස් නැති වුණාට ධ්‍යාන හිතේ සියලු කෙලෙස් උපදින්න හේතු වෙන අවිද්‍යා අනුසය එහි ඇති නිසායි උන්වහන්සේ වාතහැරේ. ඒ නිසා මෙන්න මේ තාවකාලිකව යටපත් කිරීම ලෝකෙ තියෙන. දැන් අපි මේ බුද්ධ ශාසනයක් ඇති කාලේ ඉපදිලා තාවකාලිකව එහෙම නැත්තම් තදංග වික්ඛම්බන වශයෙන් ධ්‍යානසිතකින් කෙලෙස් යටපත් කිරීමක් පමණක් නම් අපේ අපේක්ෂාව. ඒක ලබාගත් මිනිස් ජීවිතයේ ලබාගත් ලෝතුරු දහමින් ප්‍රයෝජන ගැනීමක් වෙන්නේ. ඒ ධ්‍යාන භාවනාව ලෝකෙ හැමදාම තියෙන. බුදුහාමුදුරු ලෝකෙ පහළ වෙන්න කලින් ආලාර කාලා මුද්දකාරාම පුත්ත භාර්ගවෙන් තවුස්වරු මේ ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටියන් ලෝකෙ හැමදාම තියෙන මේ ධ්‍යාන මඟ. හැබැයි සමුච්ඡේද ප්‍රහාණය අනුශේසින්දින වැඩපිළිවෙල වෙන අන්‍ය ශාසනයක කවදාවත්ම පහළ වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයක් පවතින කාලේ විතරයි ඒක කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ හිත රකින්නවා කියන තැන තාවකාලික රැකවරණයක් ගැන නෙමෙයි. මෙන්න මේ ස්ථාවර නැවත කවදාවත්ම කෙලෙසෙන්නේ නැති කිලුටු වෙන්නේ නැති තැනක් දක්වා ඉගෙන ගන්න ඕනේ. ඒ දක්වාම ඉගෙනගෙනයි අපි මේ ජීවිතයේ සැබෑ ඵලය උදා කරගන්න උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපට අනුශේ ධර්ම වැටහෙන්නේ නැහැ. හැබැයි ඔබට තේරෙනවා හිත දිහා බලනකොට සමහර වෙලාවට මේ හිතේ රාගය උපදිනවා, ලෝභය උපදිනවා. තව සමහර වෙලාවට ද්වේෂය, පටිඝය උපදිනවා. තව වෙලාවකට වෛරය, ක්‍රෝධය, පලිගැනි, මානය, උඩඟු බව මේවා හිතේ උපදිනවා. මෙන්න මේ වරින් වර මේ උපදිනවා කියලා කියන්නේ පරිඋත්ථාන අවදි වෙනවා. දැන් මේ අවදි වෙන කෙලෙස් වලට පාලනයක් කරන්න අපට නොහැකි වුණොත් හිත හඳුනන්නේ නැත්තම් අන්න මගේ හිතේ කෙලෙස්යක් ඉපදිලා හිත කිලුටු වෙලා අකුසලයක් ඉපදිලා තියෙන්නේ කියලා දන්නේ නැති කෙනා මේකට පාලනයක් කරන්න දන්නේ නැහැ. අන්න ඒ බඳු අයගේ හිතේ උපන් ගතිය එහෙම්මම ක්‍රියාවට නැගෙනවා. එයාගේ වචනවල කිසිම ප්‍රවේශමක් නැහැ, පාලනයක් නැහැ. කටටාපේ කොහොමම කියනවා. කටටාපු දේ කියනව නෙවෙයි එතකොට. හිතට ආපු දෙයට පාලනයක් නැහැ. එයාගේ බොහෝ නපුරු පිහිපාරවල් වගේ නපුරු වචන කියවෙන්න පුළුවන්. බොහොම ඉක්මනින් සැහැසි වෙලා මහ නපුරු ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේ ලෝකේ සැහැසි නපුරු භයානක පුද්ගලයෝ කියලා කියන්නේ මෙන්න මේ හිතේ අවදි වෙන කෙලෙස් ගති යන්තමටවත් නොහඳුනනයි. දැන් ඔබත් මමත් ටිකක් වාසනාවන්තයි, යන්තමට හරි අපට තේරෙනවා මේ හිතේ අවදි වෙන කෙලෙස් ගති. එනිසා අපි පුළුවන් තරම් හුඟාවක් දේ අපේ හිතේ උපදින හැම ක්ලේශයක්ම අවදි වෙලා ක්‍රියාත්මක වෙන්න ගියා නම් අපි කොච්චර නපුරුද සැහැසිද. ඒත් අපි හුඟා පාලනය කරගන්නවා. හැබැයි සමහර අවස්ථාවල් තියෙනවා පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක්. අන්න ඇතුළතින් නිවා ගන්න පාලනය කරගන්න බැරි වුණාම අපේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව දස අකුසල කර්ම පතවලට සම්බන්ධ වෙනවා. ක්‍රියාවෙනුත් අපි අකුසල් වෙනවා. වැරදි සහගත වෙනවා, පාප සහගත වෙනවා. එනිසා දැන් මෙන්න මේ බඳු ක්‍රියාකාරකම් වලින් යුක්ත මේ කෙලෙස් ගතිය තමයි අපි හඳුනගන්න ඕනේ. හඳුනාගෙන පිළිවෙලින් පිළිවෙලින් ටිකින් ටික ටිකින් ටික අපි ඉහළට යන්න ඕන අනුශේධ ධර්ම දක්වාම සිදුවේ. ඒක තමයි අපේ ජීවිතයේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තු වෙන්න. නිවන් දකින්නවා කියන එකයි ඒ මඟ ගමන් කරනවා කියන එකයි දෙකක් නෙමෙයි එකක්. ඒ නිසා අපට දැන් තේරෙනවා නම් වැටහෙනවා නම් මගේ ක්‍රියාකාරකම් මම දැනුවත් හෝ නොදැනුවත් මගේ කයි වැරදි කරනවා, වචනේනුත් වැරදි කරනවා, සිතේනුත් වැරදි කරනවා. අපි මේ ටිකට කියනවා දස අකුසල කර්මපත කියලා. අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි කියන තුන, මනෝ කර්ම, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාප කියන හතර වාක් කර්ම, ප්‍රාණඝාත, අදත්තා, දාන, කාම, මිත්‍යාචාර කියන තුන කාය කර්ම. දැන් දෙවි ලෝභයට හිතපත් වුණාම ප්‍රාණඝාතයක්, පරුස වචනයක්, කේලමත් කියන කාය කර්මයන්ගෙන් ප්‍රාණඝාත කියන කර්මය, වාක් කර්ම වලින් කිසුනා වාච, පරසා වාච කියන කර්ම දෙක, මනෝ කර්මයන්ගෙන් පටිගය, මේ අකුසල් ටික කෙරෙනවා. ලෝභය ඇති වුණාම මනෝ කර්ම හැටියට අවිද්‍යාව දැඩි ලෝභයට එනවා. ඒ හේතුවෙන් අදත්තාදාන කාම මිත්‍යාචාර කියන කර්ම දෙක කාය කර්ම වලින්, මුසාවාද කියන වාග් කර්මයේ ලෝභය නිසා සිද්ධ වෙනවා. මිත්‍යා දෘෂ්ටි මෝහය නිසා සම්පප්පලාප කියන වාග් කර්මයේ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ අකුසල කර්ම ගැන අපි ටිකක් හිතලා වැඩි විස්තර කරන්න ඕනේ නෑ මේවා ගැන. මෙන්න මේ දස අකුසල කර්ම පතයනට ලැබෙන විපාකය සුගතියට නොවේ කියලා අපි දන්නවනේ. මේ අකුසල කර්මයක් මරණ මොහොතේදී මරණාසන්න චිත්ත වීතියේ ජවන් අවස්ථාවේදී අරමුණු වුණොත් ඒකාන්තයෙන් සතර අපායේ තැනක කල්ප ගානක් ආපහු එන්න බැරි තැනකට යනවා කියලා මියත් දන්නව. ඒ ගැන ටිකක් හිතන්නත් ඕන. භයානක අනුතුරු තේරුම් ගන්න. දැන් එතකොට තේරුම් ගන්න ඕන මේ බඳු කර්ම පත සිද්ධ වෙන්නේ කොමන හේතුවකින්ද? පරිඋත්ථාන. හිතේ කෙලෙස් අවදි වෙන නිසා. දැන් අපි අකුසල් නොකරන්නේ නෙමෙයි පොරොන්දු වෙනවා. සිල් සමාදන් වෙනවා. මේ ශික්ෂාපද සමාදන් වුණාට ඒව රකින්න බෑ. හිත රකින්නේ නැතුව පරිඋත්ථාන අවදි වෙන කෙලෙස් පාලනය කරන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ දස අකුසල කර්ම පතවලට නොගිහින් සිත සුරක්ෂිත වුණොත් සතර අපායේ මිදෙන. අන්න අපායට ගලන ගඟ වෙනස් කළා. හැබැයි දැන් කැමැති පැත්තකට ගෙනියන්න පුළුවන්. දිව්‍ය මනුස්ස බ්‍රහ්ම මේ පැත්තට ගෙනියන්න පුළුවන්. හැබැයි ඒවත් තාවකාලික සැප. ස්ත්‍රීව නෙමෙයි. නමුත් පරිඋත්ථාන කියන තැනින් අපට පුළුවන් මේ ගඟට දැම්මක් වැන්දා වගේ මේ ගමන හරස් කරන්න, අපායට යන ගමන හරස් කරන්න. අන්න එතනදී අපි දස අකුසල කර්ම පත වෙනුවට දස කුසල කර්ම පත, දස කුසල සිද්ධ කරගන්න. ඒ කුසලයට විපාක වශයෙන් ලැබෙන්නේ මනුෂ්‍ය දිව්‍ය ආත්ම භව හත, රූපී අරූපී බ්‍රහ්ම ලෝක ප්‍රතිසන්දිය ලබා ගන්න පුළුවන් කුසල විපාක වශයෙන්. හැබැයි අපි දන්නවා දැන් ඒ තැනට ගෙනිච්චා කෙලෙසීම නතර වෙලා නැහැ. නැවත ඕනම කෙලෙසියක් හටගන්න තිරිසං ප්‍රේතාසුර නිරය දක්වා වැටෙන්න හේතු කාරණා එතනක් තියෙනවා. අපි හිතමු අරූපී භාවයට ගියා කියලා. මහා කල්ප 500ක් ගෙවලා හරි ආපහු පහළට වැටෙන්න වෙනවා. අර බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද හැඳුරන් පෙන්නුවේ ආනන්ද දකින්නවාද මේ කඩිර එහෙම? එහෙමයි ස්වාමී. ආනන්දමේ කඩිරැලීමේ මහා බ්‍රහ්මයානෝ සක්‍රයානෝ චක්‍රවර්ති රජුනෝ කඩිය. අන්න අද කඩි වෙලා, දල කඩි වෙලා එදා චක්‍රවර්ති රජු, සක්විති රජු, බ්‍රහ්ම රාජයා වෙලා ඉඳලා මෙතනට ඇවිල්ලා. අන්න ලෝකේ ඉහළම තලයට ගියත් මේ පරිඋත්ථාන අවදි වෙන කෙලෙස් අපි සංගවලා ආපහු ඒව අවදි වෙන්න නැගිටින්න හේතු ඒ හිතේම ඉතුරු වෙලා තියෙන අනුසය වශයෙන්. දැන් අපි ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ලම තාවකාලිකව ස්ථාවර නොවුණත් මේ තාවකාලිකව හරි මේ බඳු මට්ටමකින් හෝ අපේ හිත කෙලෙසෙන්ට නොදී රඳවගන්නේ නවත්වගන්නේ කොහොමද කියලා. මුලින්ම පටන් ගන්නවා. පටන් අරගෙන යග දක්වා යනවා. මොකද බුද්ධානුශාසනාව කුමක්ද? සබ්බ පාපස්ස කරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණ. පව් නොකරන්න. කුසල් වඩන්න. සචිත්ත පරියෝදකණ. තව දුරට සිත පිරිසිදු කරගන්න. අවවාද තුනක් තියෙනවා. සෙල පව් නොකර ඉන්න ඕනේ. පව් නොකරනවා කියන තැනත් මොකද තියෙන්නේ? හිත හදනවා කියන එක. කුසල් වඩනවා කියන තැනක් තියෙන්නේ හිත හදනවා කියන එක. සචිත්ත පරියෝදකණ කියන තැනක් තියෙන්නේ හිත පිරිසිදු කරගන්න. අර විතික්කම අවස්ථාවෙන් හිත මුදව ගන්නකොට පවෙන් මිදුනයි. පරිඋත්ථානයෙන් හිත මුදව ගන්නකොට අපි කුසලයේ වැඩුවා වෙනවා. අනුසය ධර්මයන්ගෙන් හිත මුදව ගන්නකොට ඔන්න අපි සහසුද්ධෙන් සිත පිරිසිදු කළා වෙනවා. එතකොට මේ ක්‍රියාව තුළ යෙදিলা තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහට අපි මේ ක්‍රියාව හඳුන ගන්නවා. කොහොමද මේ පිළිවෙල අනුගමනය කරන්නේ කියලා. සබ්බ පාපස්ස අකරණ. සීල පව නොකරයි. කොහොමද සීල පව නොකරයි? සීල පව නොකරයි ඉන්නේ කොහොමද? සීල පව නොකරන්න නම් එක තැනක් තමයි හදන්න තියෙන්නේ. පව් කියන ක්‍රියාකාරකම් යමක් ඇත්නම් ඒ සියල්ල සිද්ධ වෙන්නේ එක තැනක් කෙලෙසෙන කිලුටු වෙන නිසා. ධම්මපදයේ පළවෙනි ගාථාව අපිට මතකයි. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්ඛං වාතං. මනස දූෂිත වුණාම දූෂිත මනස මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටිකයි අකුසල් කියලා කියන්නේ. දුක් විපාක ගෙන දෙන ක්‍රියාකාරකම් කියලා කියන්නේ. එහෙනම් දුක් විපාක ගෙන දෙන කාය වාක් මනෝ ක්‍රියාකාරකම් ටික ලැබෙන්නේ මනසාචේ පදුට්ටේ. මනස දූෂිත වුණා. එහෙනම් දැන් ඔබට මට පුළුවන් ද සතර අපාය ආදී දුක් විපාක ගෙන දෙන කාය වාක් මනෝ කර්මයන්ගෙන් මිදෙන්න මනස දූෂිත වෙන්නේ ඉඩහැරන යන්නේ? එහෙනම් මේ දස අකුසල කර්මපතයන්ගෙන්ම මිදෙන්න නම් මනස දූෂිත වීම වළක්වන්න ඕන. අනහිත පිරිසුදු කරන්න ඕන කියන කාරණාව පටන් ගන්න. කුසල සුප සම්පදා කියනකොට එතන මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතුනං සුඛමන්නේ. දෙව්සප මිනිස්සප ප්‍රඥසප ගෙන දෙන ක්‍රියාකාරකම් කායවත් මනෝ ක්‍රියාකාරකම් ගොඩ නැගෙන්නේ නෑ මනස දූෂිතව. ප්‍රසන්න කරගත් පිවිතුරු මනසකයි එබඳු ක්‍රියාකාරකම් වලට මූලයේ වන්නේ. එනිසා අපි අකුසල් නොකරනවා කියන තැන කුසල් කරනවා කියන තැන තියෙන්නේ සිත පිරිසුදු කිරීම. එහෙනම් දැන් අපි අකුසල් නොකරන්න, පව් නොකරන්න, දුක් විපාක පිණිස අර අපායට ගලන ක්‍රියාකාරකම් වලින් හිත මුදව ගන්න ඕන. පළවෙනි පියවර, පළවෙනි අවස්ථාව අකුසලයේ පිණිස හේතු වෙන ක්‍රියාකාරකම් වලින් හිත මුදවා ගන්න ඕන. ඒ මුදවාගත්ත හිත පුළුවන් වැඩි දියුණු කරන්න. අන කුසලස්ස උපසම්පදා කියන එකට. තවදුරටත් ඒ හිත පිරිසුදු කරගෙන ගියාම සචිත්ත පරියෝධපණක්. සොකී තම හිත වඩාත් ඕදපණ පිරිසුදු කළා, සම්පූර්ණ කළා. එනිසා මෙන්න මේ ටික මේ වැඩපිළිවෙල තමයි අපිට හදාගෙන ගන්න තියෙන්නේ. වෙලාව මේ ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. කොහොමද මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරන්නේ කියලා. මම වැඩි කාලයක් යොදා ගන්නේ නැහැ මේ ටික නොකළොත් අපිට වෙන අලාභය අනර්ථය ගැන කතා කරන්න. මොකද මේ ටික අපි පසුගිය ධර්ම දේශනාවෙදිත් මේ ධර්ම දේශනාවේ ආරම්භයේදී කෙටියෙන් මතක් කරගන්න. එනිසා දැන් අපිට හොයාගන්න වෙනවා මෙන්න මේ බුද්ධානුශාසනාව මේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න නම් පව නොකර ඉන්න නම් හිත දූෂිත වීම වළක්වන්න ඕනේ. දූෂිත වීම වළක්වීම සඳහා පළමු ක්‍රියාමාර්ගය කුමක්ද? ඔන්න අපි දන්න තරමින් පටන් අරගෙන තියෙනවා දැන්. අපි මල් පහන් පූජා කරනවා කියලා කියන්නේ, දම් පැන් පූජා කරනවා කියන්නේ, සිල් සමාදන් වෙනවා කියන්නේ, භාවනා කරනවා කියන්නේ, බණ අහනවා කියන්නේ, දහම් පොතපත කියවනවා කියන්නේ, පිරිත් සූත්‍ර සජ්ජහායනා කරනවා කියන්නේ, මේ හැම ක්‍රියාවකදීම මොකද්ද වෙලා තියෙන්නේ? තාවකාලිකව හිතේ කෙලෙසෙන ගතිය, කිලුටු ගතිය මගහරවලා තියෙනවා. කොහොමද වෙනස් කරලා තියෙන්නේ? හිත කෙලෙසන්න තියෙන අරමුණු වලින් අපි ආයතන නිදහස් කරලා හිත සනසවන, හිත සතුටු කරන අරමුණකට හිත යොමු කරලා තියෙනවා. බුද්ධ ප්‍රතිමාව, බුද්ධ රූපය අපිට හිත කෙලෙසන අරමුණක් නෙමෙයි. සමනානංච දස්සන ඒතම් මංගලමත්. ශ්‍රමණයන් වහන්සේලාගේ දැක්ම හිත කෙලෙසන අරමුණක් නෙමෙයි, කිලුටු වෙන අරමුණක්. බුදු ගුණ සිහි කරගත්තත් හිත කෙලෙසෙන්නේ නැහැ. මෛත්‍රී සිත පහල කරගත්ත කියන්නේ කෙලෙසෙන හිත අපි යටපත් කරගත්තා. එතකොට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තදංග තාවකාලිකව මේ කෙලෙසෙන ගති වළක්වන වැඩපිළිවෙල වල අපි යෙදිලා ඉන්නවා. අපි මේ සමස්ත ක්‍රියාකාරකම් ගැන නෙමෙයි කතා කරන්නේ නැහැ. අපි මේ දේශනා මාලාව තුළ විශේෂයෙන් භාවනාවට සම්බන්ධ කරලා ඒ අනුව මේ හිත ආරක්ෂා කරගෙන කොහොමද ඉදිරියට රැගෙන යන්නේ කියලා බලන්නයි අපි උත්සාහවත් වෙන්නේ. හැමදාම කරන ක්‍රියාකාරකම් ටික ගැන අපි තවදුරටත් කතා කළ යුතුනේ. දැන් අපි හිතමු පින්වතුනි, අපේ සිතේ ස්වභාවය අපි තේරුම් ගත්තනේ, ඉගෙන ගත්තනේ, નિરાයාසයෙන්ම අර ගලන ගඟක් පහළට ගලනවා වගේ ලැබෙන අරමුණු වලදී කෙලෙසෙන කිලුටු වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. කවුරුවත් උත්සාහයක් මෙහෙවීමක් ඕනේ, ස්වභාවය නිකන් හිටියක් කෙලෙසෙන ගතියයි හිතේ තියෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ ස්වභාවය දැනගෙන ඉගෙන ගත්තාම දැන් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්වභාවය පළමුවෙන්ම වෙනස් කරන්න. වෙනස් කරන්නේ කොහොමද? ඔන්න ලෝකේ තියෙනවා අරමුණු විවිධත්වයක්. අරමුණු වල නානත්වයක් තියෙනවා. සමහර අරමුණු තියෙනවා අපේ සිත සරාගී කරනවා, ලෝභය ආශාව ඇති කරනවා. සමහර අරමුණු තියෙනවා ද්වේෂයේ තරහව පටිගිය ඇති කරනවා. මෙන්න මේ ස්වභාවයන් දෙකට අපිට මූලිකව විශේෂයෙන් බෙදා ගන්න පුළුවන්. අපිට හොඳටම තේරෙනවානේ මේ අරමුණු තියෙන මෙන්න මේ බඳු හිත කෙලෙසන කිලුටු කරන අරමුණු තියෙන කියලා තේරෙනවා. දැන් නැද්ද ලෝකේ අරමුණුම හිත කෙලෙසන්නේ නැති, කිලුටු කරන්නේ නැති, හිත සනසන සංසිඳවන අරමුණු නැද්ද? ඔන්න අපට පුළුවන් ලෝකෙම ප්‍රයෝජනෙට ගන්න ඉස්සෙල්ලා. අරමුණුම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ හිත හදාගන්න. හිත කෙලෙසෙන්න හේතු වෙන ප්‍රධාන කාරණයක් නිමිත්ත. සුභ නිමිත්ත, පටිග නිමිත්ත. අපට පුළුවන්කම තියෙනවා ඉබඳු නිමිත්තක්ම හිත කෙලෙසෙන්නේ නැතුව රඳවන්න, පවත්වා ගන්න, උදව් කරගන්න. දැන් අපි නිතර භාවිතා කරන, බලන, දකින බුද්ධ රූපය, බුදුරුව ගැන හිතන්න. දැන් බුදුරුව සිහි කරගත්තොත්, සිහි කරගත් පමණකින් ඒ හිතේ සරාගී බවක්, සදෝසී බවක් හටගනී. ඔන්න දැන් අපට තේරුම් ගන්න පුළුවන්, එහෙනම් බුද්ධ රූපය කියලා කියන්නේ අනේ මේ හිත කෙලසන්නේ නැති, හිත කිලුටු කරන්නේ නැති, හිත ප්‍රසන්න කරන හොඳ අරමුණක්, දෙහෙමි අරමුණක්. ඊළඟට ශාන්ත පැවිදිරුවක්, මහරහතන් වහන්සේ නමක් ගැන අපි සිහි කරගත්තොත් ඒ අරමුණත් අපේ හිත සංසිඳන. රුවන්වැලි සෑයේ ශ්‍රී මහා බෝධිය වැනි ඒ ශාරීරික, උද්දේශික, පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය පිළිබඳව සලකුණක් හිතට නැගුණා, හිත නිවෙන සංසිඳන බවක් තියෙනවා. ඔන්න අපි අරමුණ හඳුන ගන්නවා. හිත නිවෙන අරමුණ මෙන්න මේවා. ඊළඟට භාවනා කමටහන් හැටියට ගත්තොත් ඇට සැකිල්ල, කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මේන කොටස් සිහි කරලා බැලුවා. ලෝභ සිතක් හෝ පටිග සිතක් උපදින්නේ. මැරිච්ච මනුස්සයෙක් මොහොතින් මොහොත නිල් වෙලා ඉදිමිලා ඕජස් ගලන්න පටන් අරගෙන පණුව වහලා සත්තු වැදගෙන කාලා මස් ලී ඇට නහර තැන් තැන් වල විසිරිලා ඒවා තවදුරටත් සතුන් විසින් කාදමලා ඇට කටු ටිකක් තැන තැන විසිරිලා තියෙන තැන දක්වා මලමිනියකට පත් වෙන ස්වභාවය මෙනෙහි කරලා බැලුවෝ. ඒ නිමිති, ඒ සලකුණු ටික අපේ හිත කෙලසන්නේ නැහැ, කිලුටු කරන්නේ නැහැ. ඉතින් ඔය වගේ දස කසින නිමිති, ඒ වගේ මේ නිමිති සලකුණු තියෙනවා, හිත කෙලසන්නේ නැති, කිලුටු වෙන්නේ නැති. ඔන්න දැන් අපි දක්ෂ නැහැ එකපාරටම අනුසය ධර්මයන්ගෙන් හිත මුදව ගන්න. ඒ නිසා අපි උපායක් කරගන්නවා මෙන්න මේ හිත කෙලෙසෙන නිමිති අරමුණු වෙනුවට හිත නිතර හුරු කරගන්නවා, පුරුදු කරගන්නවා. හිත කෙලෙසන්නේ නැති, කිලුටු කරන්නේ නැති අරමුණු වලින් හිත පුරව ගන්න. වැඩි වෙලාවක් ඒ අරමුණුත් එක්ක පවතින උත්සාහවත් වෙනවා. ඔන්න අපි අර අරමුණු වලට ලැබෙන්න තියෙන ඉඩ වළක්වලා මෙන්න මේ බඳු අරමුණු වලින් යුක්තව අපි ගත කරනවා කියන්නේ යම් මොහොතක්, යම් වෙලාවක් අපි ගලන ගඟ වෙනස් කරගන්න. ඒ නිසා ඔන්න මේ හිත හදන්න පටන් ගන්න කෙනෙක් ඉස්සෙල්ලාම මෙන්න මේ නිමිති හඳුන ගන්න ඕන. ඒක අනුන්ට කරන්න බෑ, තමන් දැනගන්න ඕන මෙන්න මේ අරමුණ. එතන සමහර පුද්ගලයෝ පිළිබඳව වෙන්න පුළුවන්. මෙන්න මේ අයත් එක්ක ඇසුරට ගියොත් මේ අයත් එක්ක කතා කරන්න වෙන්නේ හිත කෙලෙසෙන, කිලුටු වෙන දේවල්මයි. ඒ නිසා මට හිත හදන්න බෑ මේ අයත් එක්ක ඇසුර ඉදරන. මේ මාතෘකාව කතා බහ කරලා කවදාවත් හිත සතුටු වෙන්නේ නැහැ. හිත රාගයෙන්, ද්වේෂයෙන්මයි අවසන් වෙන්නේ. හිත කෙලසිලාමයි, කිලුටු වෙලාමයි අවසන් වෙන්නේ. ඒ නිසා මේ බඳු මාතෘකාවක් කතා කරන්න වෙනවා. මේ බඳු කතා බහක් වෙන්නේ මේ ඈත් එක්ක. මෙන්න මේ බඳු අයගෙන් ටිකක් ඈත් වෙන්න ඕන. මෙන්න මේ බඳු දර්ශන, මේ බඳු රූප බලන්න ගියොත් මේ රූප දර්ශන ඉදිරියේ මගේ හිත කෙලසෙනවා නේද? ම තමන් හඳුනා ගන්න ඕන දේවල්. ඊළඟට බලන්න ඕන මෙන්න මේ ශබ්දවලට සවන් දුන්නොත් මොකද්ද මට වෙන්නේ? මේ කෙලසෙන බව කිලුට වෙන බව තියෙනවා නේද? එහෙනම් මම මේ ශබ්දවලට සවන් දෙමින් ඒවත් නොහැරම මේ හිත හදනවා කියන ක්‍රියාව කරන්න පුළුවන්. මේ ගඳ සුවඳ මේ රස මේ ස්පර්ශ ලැබෙනකොට මොකද්ද මට වෙන්නේ? හිතට මොකද්ද වෙන්නේ? මේවත් තියාගෙන මේවත් එක්කම මේ හිතත් හදනවා කියන ක්‍රියාව කරන්න පුළුවන්. අන්න අපට ගිහි ඇත්තෝ හැටියට සියල්ලෙන් මිදෙන්න බෑ. ඔක්කොම අතහැරලා පැද්දට එන්න බෑනේ. එතකොට අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන මහා පරිමාණයේ තමන්ගේ හිත කෙලසීමට හේතු වෙන කාරණා. බාහිර ලෝකයෙන් හඳුනා ගන්නවා. හඳුනගෙන පරිවර්ජනා පහතබ්බ. අන්න ඒ බඳු දේ ටිකක් දුරස් කරන්න මහන්සි ගන්නවා. ඒ බඳු දේෙන් දුරස් වෙන්න මහන්සි ගන්නවා. ඔන්න හිත හදන කෙනෙකුට තියෙන පළවෙනි කේවර ඒකත් අපිට කෙනෙකුට කියන්න බෑ මෙන්න මේ මේ අයගෙන් මෙයා මෙයාගෙන් වෙන් වෙන්න කියලා. තමන් හඳුනා ගන්න ඕන මෙන්න මේ පුද්ගල ඇසුර මට යහපත පිණිස පවතින්නේ නෑ. මෙන්න මෙයත් එක්ක කතා කරන්න ගියොත් අවසන් වෙන්නේ ගැටිලා. හිත කෙලෙසේ. ඒ නිසා මෙයත් එක්ක කතා කරන්න වටින්නේ නෑ. කතා කරනවා නම් මම මාව රැකගෙනයි කතා කරන්න ඕන. මෙන්න මේ රූප දැක්කොත් මෙහෙම වෙනවා. ඒ නිසා මම දැන් මේ හිත රැක ගන්න යම් පාලනයක් කරන්න ඕන. රූප වාහිනියෙන් ටිකක් ඈත් වෙන්න ඕන. දැන් ශබ්ද ඇහුවා ඕන තරම් හිත හැදුනේ නැහැ. ඒ නිසා මෙන්න මේ ශබ්ද වලට සවන් දෙන්න ගියොත් ටිකක් මගේ හිත පිළිසින බවක් තියෙනවා. කැමැත්තක් මැත්ත උපදින බවක් තියෙනවා. එහි ඇලෙන බවක් තියෙනවා. ඒ නිසා මම මේ දෙන්න ඕන කියලා බොහෝ දේ. ඒ ගැන අපි කතා කරනවා නම් බොහෝ දේ තියෙනවා. පරිවර්ජනා දුරු කළ යුතු දේවල්, බැහැර කළ යුතු දේවල්, වෙන් විය යුතු දේවල්. මොකද ඒවෙන් වෙන් වෙන්නේ නැතුව, බැහැර කරන්නේ නැතුව, හඳුනා ගන්න නැතුව ඒවා කරන්න අමාරුයි. දැන් අපි මාවතක පාරක යනකොට අලි ඉන්නවා, කොටි ඉන්නවා, වලස්සු ඉන්නවා, නපුරු හරක් ඉන්නවා, බල්ලෝ ඉන්නවා කියලා දැනගත්තාම අපි මේ මාවත මග අරිනවා. යන්න ඕන නම් ඒ සත්තු ගැවසෙන්නේ නැති වෙලාවල් කොයි වෙලාවද කියලා බලලා ආරක්ෂිත විධිවිධාන යොදාගෙනයි, රැකවරණ යොදාගෙනයි එතන යන්නේ. ඒ වගේ අපටත් සිද්ධ වෙනවා පළමුවෙන්ම මෙන්න මේ සිතට අරමුණු ඇතුළු කරන මේ බාහිරයේ පිළිබඳව හිතලා ඒවයින් ටිකක් ආලයක් වෙන. 100%ක්ම වෙරි වෙන්න පුළුවන් මේ ජීවිත තුළ යම් පමණකට හෝ තමන්ට දෙඩි ලෙස කෙලෙස් ඇති කරන, හිත කිලුටු කරන එබඳු අරමුණු හඳුනා ගන්නවා. ඊළඟට දැන් ලෝකේ අරමුණු වලින් තොරව අපට ජීවත් වෙන්න බෑ. මට ඕන විදිහේ අරමුණු විතරක් ලෝකේ තියලා මං අකමැති අප්‍රිය මගේ හිත කෙලෙසෙන අරමුණු වලින් තොරව මේ ලෝකේ පවතින්න ඕන කියලා බෑ. මේ ಗುಣ භාවනා වඩන ඇත්තන්ට තියෙන මහ ලොකු ගැටුමක් තමයි තමන්ගේ ළඟයි තුවාලේ තියෙන්නේ. තමන්ගේ තුවාලේ රිදෙනකොට බනින්නේ ලෝකෙට. අරය නිසා තමයි මේ හිත ඔත්තල්ලුනේ, තුවාලුනේ, කිලුටුනේ, රිදුනේ කියලා. ලෝකේ අරමුණු මට වෙනස් කරන්න බෑ. ලෝකේ අරමුණු ලෝකේ තියෙනවා. එහෙනම් ලෝකේ අරමුණු මට ලැබෙන්නේ මගේමයි කියන ආයතන ටිකෙන්. දැන් වහින වෙලාවට නොතිමි ඉන්න අහසේ තරමට කුඩයක් හදන්න බෑ. තමන්ගේ ඇඟ වැහෙන තරමට කුඩයක් හදාගත්තාම නොතිමි ඉන්න බෑ. ලෝකේ උල් මුල් කටු තියෙනවා විඳින්න බෑ කියලා මේ ලෝකේ තරමට සත්‍යත්ව සෙරප්පු හදන්න බෑ.
තමන්ගේ කකුල වැහෙන්න සෙරප්පු දෙකක් හදාගත්තාම ඒව තැවරෙන්නේ නැතුව ගමන් කරන්න පුළුවන්. මේ වගේ ලෝකේ තියෙන ඒවා ඔක්කොම මට වෙනස් කරන්න බෑ. පුළුවන් තරම් වෙනස් නිදහස් තැනකට මම යනවා. ගියත් ඒ තැන් වලත් ඒ අරමුණු වලින් තොර වෙන්නේ නැහැ. අන්න ඒ අරමුණු තිබුණත් ඒ අරමුණු ඇතුළු වෙන්නේ මේ ඇහෙන්නේ, මේ කනින්නේ, නාසයෙන් මේ දිවෙන්නේ, කයින්නේ. මේ ආයතන නැත්තම් ඒ අරමුණු හම්බ වෙන්නේ නැහැ. ඒ අරමුණු තිබුණාට හිත කෙලෙසින්නේ නැහැ නේ. මේ ආයතන ටික නැත්තම්. එහෙනම් මේ ආයතන ඇති නිසා නේද මේ අරමුණු ඇතුළු වෙලා හිත කෙලසන්නේ. දැන් මට අරමුණු තිබුණා. මම මේ ඉන්ද්‍රිය ටික පාලනය කරගත්තොත්, දමනය කරගත්තොත් මට පුළුවන් වෙනව නේද මේ හිතේ කෙලසීම නැති කරගන්න, අඩු කරගන්න. අන්න දෙවෙනි පියවර වෙනවා, පළවෙනි පියවර අරමුණු වලින් හඳුනගෙන ඒවෙන් පුළුවන් තරම් දුරස් වෙන එක. ඒකනේ බුදුහාරු පටන් ගත්තේ අරඤ්ඤගතව, රූපමූලගතව, අසුඤ්ඤාගාරගතව. ඒකේ මේ හිත කෙලෙසෙන අරමුණු වලින් අඩු තැනකට පළයල්ලා කියන එක. පළවෙනි අවවාදයේ කලේ එකයි. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වේ මොකද්ද? තමන්ගේම ආයතන ටිකෙන් තමයි ওই තියෙනේ ඇතුළු වෙන්නේ. ඉස්සෙල්ලා තමන් සිහිනුවර පිහිටුවාගෙන ඒව පාලනය කරගන්න, ඒව වහගන්න. එතකොට ලෝකය අතහැරෙනවා. දැන් ලෝකේ තියෙන විසම භාගයව ඇතුළු වෙන්න විදිහක් නැහැ. දැන් එනවා නම් එන්න තියෙන්නේ ඇතුළට ගත්තේවා සුභයි කියලා, ලස්සනයි, හොඳයි, නරකයි කියලා හරි සුභ වශයෙන්, පටිඝ වශයෙන් ගත්ත නිමිති අරමුණු තමයි ඇතුළෙන් තමයි මුදින්නේ. අපි භාවනා වෙදි කරන්නේ අන්න ඒ ඇතුළෙන් අවදි වෙන දේවල්, අවදි වෙන නොදී පාලනය. දැන් අවදි වෙන දේවල් පාලනය කරන්නයි බාහිරයෙන් එන ඒවා පාලනය කරන්නයි දෙකක් වුණාම අමාරුයි. ඉස්සෙල්ලා ඒ ටික අර බාහිරයෙන් එන අරමුණු හඳුනාගෙන ඒවෙන් පුළුවන් තරම් දුරස් වෙලා වෙන් වෙලා තවදුරටත් ඒ අරමුණු වලින් මිදීම සඳහා එහෙ කන නාසය දිව කය ආදී මේ ඉන්ද්‍රිය දමනේ, ඒක සීලය. ඉන්ද්‍රිය දමනේ ඇති කරගෙන අරමුණු ඇතුළු වීම පාලනය කර ගන්නවා. අන්න ඊට පස්සේ තමයි ඊටු ටික අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒ ටික හිත කවසට ඉඳතබුනේ. අද බොහෝ වෙලාවක් අපි මේ හිත හදා ගන්න ඕන වැඩ පිළිවෙල කතා කළා. ඉතින් හෙට දවසේ එතනින් එහාට මේ හිත හදාගෙන යන්න මොනවද තියෙන උපායන් කියලා తాවකාලික තැන ඉඳලා ඒ අනුසේ ධර්මයන් දක්වා ඒ යන ගමන් මඟ පිළිබඳව අපි අසා ගනිමු. දැනට අද මේ මොහොතේ සීලාදී ගුණේ හිටලා සම්බුදු පූජාවන් පවත්වමින් තුමුරුවන් ගුණ වන්දනා කරමින් ධර්මාශ්‍රවණය කරමින් භාවනා කරමින් අපි මේ සිද්ධ කරගත් උදාර කුසල පුණ්‍ය සම්පත්තිය අපි හැමතෙම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපගෙන දෙන උතුම් නිර්වාණාභෝධයේ පිණිස මඟ කියා දෙන සද්ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුරු පිණිසම මේ පින හේතු ආසනා වේවා. මතු දිනක බුදු වෙලාවක් සනසනාරි මෛත්‍රී නාතමිත් බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්්‍ය මහේසාක්්‍ය සාසන මාම උපකාරක පින් කැමති දෙවියන්ටත් මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා යන අදහසින් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න සාදු. තම තමන් නමින් නැසී මේ පරලෝකීය මෞර්තිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල් නැසී සකල විද ඥාති හිතයිසීන් සිහියට නගාගෙන අපේ ඒ සියලු ඥාතිවරුන්ට විහාර ගණයේ අපවත්ති වදාළ සියලු සාමීන්ද්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමිය ගොඩනගලා අපට නිවෙන්න සැනසෙන්න තැනක් නිර්මාණය කර දුන් ඒ පින්වත් හැම දිනාටම ආයකකාරකාදී සියලු දිනාටම මේ පින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිමා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා කනවා. මෙබඳු පුණ්‍ය ලාභයක් අපට උදා කර දෙමින් ධර්ම දානේ සවස්ථාව සලසාලනේ මේ අවස්ථාවට උදා කර දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුල් අපි හැම දෙනාටත් හැදුවෙන බුදුමා ප්‍රිය දූදරු පවුල්වල සෑම සියලු දෙනාටත් සුජීවත්ව වාසය කරන මෞපිය පුරවර වෙලෙහිටියන්ට මේ පින් 107ක් වේවා. මේ පින් බලයෙන් තුනුරුවන්ගේ ආභාවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් දුරුසමාන අදුරුසමාන උගදුරු බහාදක තුරුයේ නිදුක් නිරෝගී භාවයේ තුරදී සියලු හත් සියලු සාන්තිය සියලු සහනයේ සැනසිල්ල ළඟා වේවා. අපල උපද්‍රව කරදර බහාදක කා චිත්ත පීඩාවන් මගේ හැරේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා දිනු වේවා. මේ දුක් පිරි සසර ගමනේ සරණතුරු නරක ආදී සතර පාය ආදී දුක් දුබයකට සාදු පාසාදී දුකකට නොකැමෙන දුරු ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරින් තව තවත් ධම්මකට කුසල් මකට සිත සතන් වීම කොට සත්‍ය ධර්මයන් වියවබෝධයෙන් ලබන උතුම් නිවන්සේ කල්ලෝයවාම අපි හැම දෙනාටම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. ධර්ම සම්මිතය ධර්ම පරිස්කාර පුජාවෙන් මේ සිද්ධ කරගත් පින්කම අපි හැම දිනාටම හදවැඩ ගුරු දෙනා පියන්ට දූ දරුවන්ට පවුල් වල හැමදාට සියලු සතුන්ට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස නිවන් ලබන අතුරු දෙලව සාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවයේ පිණිස හේතු වාසනා වේවා කියලා සාර්ථකයි.
ගරුණීය පිටිකර ගුණරත්න හාමුදුරන් වහන්සේගේ අවසරයි පින්වතුනි. අපි හැම දෙනාමත් අපේ හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරමු. මේ විහාරස්ථානයට වැඩම කරලා මේ ධර්ම දේශනා මාලාව පවත්වන උන්වහන්සේ පැමිණියා ඒ කටයුතු සිද්ධ කරනවා. අද පළවෙනි දවස හැටියට අපි යොදාගෙන තිබුණ විදියට උන්වහන්සේ බොහොම ලස්සනට මේ කාරණා අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ වෙලාවේ අපි පහල කරගත්ත මේ සියලුම පුණ්‍ය ශක්තියගේ බලයෙන් ආශිර්වාදයෙන් අපි හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. උන්වහන්සේට කායික මානසික සුවය හැමතිම සැලසේවා. තමන් වහන්සේ බලාපොරොත්තු වෙන විදියට අධ්‍යාත්මික දියුණුව බලාපොරොත්තු උන්වහන්සේ ප්‍රාර්ථනා කරන විදියට සරසා ගන්න ශක්තිය ධෛර්යය මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන නිමල් රත්නායක මහත්තයා උදල නොවන ඒ දරුව ඇතුළු පවුලේ පින්තුනුත් ඒ වගේම හිතවත් පිරිසක් කටයුතු කරනවා. ඉතින් මේ වෙලාවේ මේ දායකත්වයේ බාරගෙන කටයුතු කිරීමෙන් මේ ධර්ම පූජාවෙන් පහල කරගත් සියලු පුණ්‍ය ශක්තියෙන් මේ පවුලේ ඇත්තන් කාටත් නිදුක් නිරෝගී සම්පත් පිණිස දිගාසිරි සම්පත් පිණිස වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එට දිනේ හවස 7ට මේ විදිහටම ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඔයත් කවුරුත් අද මෙන්ම හෙටත් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා දෙලොව දෙවුණුව සරසා ගන්න කියලා මතක් කරමින් කාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා.